ගරු කථානායකතුමනි, මුලින්ම අද නිම මේ විභාගයට සම්බන්ධ වෙලා පක්ෂව විපක්ෂව අපි අදහස් දක්වූ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ සියලු අදහස් අපි තේරුම් අරගෙන ඒවායින් උකහාගත දේවල් උකහාගෙන සම්පූර්ණයෙන්ම මේ අධිකරණ ශේෂ්ත්‍රයේ යම්කිසි වෙනසක් දියුණුවක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, ඉතාමත්ම වැදගත් අපි මේ අවස්ථාවේදී මම කියන්නට ඕන, ඔය මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති කරා. ආන්දෝලනයක් ඇති කරලා මේ ප්‍රකාශ කරලා කිව්වා, අපේ වාර්තාව අරගෙන තමයි මේ කියන්නේ. අපිටත් පුළුවන්කම තිබුණා අර පෞගිය කාලේ දැම්ම වගේ අපේ මිනිස්සු දෙන්නු දාගෙන සුද්ධ කරන්න වාර්තාවක් දාන්න. එහෙමනම් වචනයක්වත් මෙතන කියන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි තෝරගත්තේ වඩා විනිවිද පෙනෙන හොඳ ක්‍රමවේදයක්. හිටපු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු යටතේ අපි මේ සම්පූර්ණ කමිටුව පත් කරා. ඒ කමිටුවෙන් තමයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. හැබැයි ඒකෙනුත් කෑලි අරගෙන තමයි කියවන්නේ. මේ කෑලි අරගෙන කියවනකොට මම එතුමන්ලට පෙනිලා නැහැ මෙන්න මේ දේවල් ටික මම කියවන්නම්. රැඳවියන් විසින් බන්ධන එම අවස්ථාවේදී රිමාන්ඩ් සැකකරුවන් අතර සිටි විවිධ අපරාධකාරයන්ට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ සිටි විවිධ කල්ලි මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගමිනිමින් ඔවුනොවුන් පෞද්ගලික කෝන්තර සහ අරමුණු ඉටුකර ගැනීමට කල්ලි ගැසී එකිනෙකා අතර දරුණු අන්දමේ පහර දීම් සිදු කර තිබූ බවට නිරීක්ෂණය විය. රැඳවියන් විසින් බන්ධනාගාර දේපළ හා ලිපිලේඛනවලට ගිනි තබා ආයතන ගොඩනැගිලි කඩා බිඳ දමමින් විශාල හානියක් සිදු කර ඇති බව පැහැදිලිව නිරීක්ෂණය විය. මෙම ගැටලු සිදු වූ අවස්ථාවේදී රැඳවියන් සතුව පරිශ්‍රයෙන් සොයාගත් ගල්, මුගුරු, යකඩ, පොලු, මන්න, කඩු පිහිමෙන්ම ගිනි තැබීම සඳහා බොයිලේරුවන් ලබාගත් තෙල්ද තිබී ඇති බව මුත් කිසිවෙකුගේ අත ගිනියාවි තිබී නැත. එතැන් මේ සම්පූර්ණ සිද්ධිය ඇති වෙලා තියෙන්නේ ඌනවුන් අතරෙන් තමයි මුලින් පටන් අරන් තියෙන්නේ. අවසාන වශයෙන් 2500ක පමණ මේ අපරාධකරුවන් ඉන්න අපරාධකරුවන් ලෙස අඩුගානේ රිමාන්ඩ් භාරයේ සැකකරුවන් ලෙස ඉන්න අය අපරාධකරුවන් නැලින් හිටපො ඒ කියන්නේ චූදි මේ වින්දිත මේ සම්පූර්ණයෙන්ම කොන්වික්ස්ලා වෙනම හිටියා. ඔවුන් මේකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් යම් කල්ලි වලට සම්බන්ධ ඔවුන් අපිට උදව් කරා. කල්ලි වලට සම්බන්ධ වෙලා මේ කඩාගෙන එළියට එනකොට රජයක් හැටියට මේ රජයේ ගිහිල්ලා මේ අමාත්‍යවරු නැත්තම් මේ කැබිනට් එක ගිහිල්ලා වැඩි තිබ්බේ නැහනේ. මොනවද කරන්නට ඕන? ඔවුන් නොපාලනය කළ යුතුයි. නීති ආධිපත්‍ය රැක ගන්නට ඕන. ඔවුන් එළියට යන්න ඉඩ දෙන්නට බෑ. කළ හැකි සියලුම දේවල් කරලා කඳුළු ගෑස් ගාලා ඉහළට වෙඩි තිබ්බට පස්සේ ආරක්ෂා ක්‍රමවේද අනුගමනය කරන්න ඇති. අපි මේක හංගන්න ඕනේ නැහනේ. මොනවද හංගන්න තියෙන්නේ? හංගන්න තියෙනවා නම් අපි මේ වගේ වார்த்தාවක් නෙවෙයි ගන්නෙ. අපි මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සොයලා බලනවා. වැරදි වැරද්ද තියෙනවා නම් අපි ඒක නිවැරදි කරගන්නවා. දඬුවම් කළ යුතු නම් අපි දඬුවම් කරනවා. ඒ අපේ රජයේ ප්‍රතිපත්තිය මිසක වහන්න නෙවෙයි අපි උත්සාහ කරන්නේ කියන එක මම මේ අවස්ථාවේදී කියන්නට ඕන. ඒ 2000 එළියට ඇවිල්ලා මේ සමාජයේ කලබල කරා නම් මොනවද කරන්නේ? කොවිඩ් එකත් එක්ක සමාජයට ඇවිල්ලා ඊට පස්සේ මේ රිමාන්ඩ් පිට ඉන්න මිනිස්සු 152ක් ඔබ එතුමියල කියපු ආකාරයටම මේ කුඩු වලට සම්බන්ධ අය සමාජයට ආව නම් ඒකේ තියෙන බරපතලකම් මොකද්ද කියන එක අපි වැදගත් රජයක් හැටියට අපිට පුළුවන් දේ සඳහා අවස්ථාව ලබා දෙන්න. එම නිසා නිලධාරීන් තමන්ගේ වැඩ කටයුතු නිසි ලෙස කරලා තියෙනවා නම් ඔවුන්ව අපි ආරක්ෂා කළ යුතුයි. මොකද නීතිය පාලනය ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් කින්දා. ඒ බයි වැරදි වෙලක් තියෙනවා නම් අපි ඔවුන්ට දඬුවම් දිය යුතුයි. ඊට පස්සේ මම තවත් වැදගත්ම කරුණක් කියන්නට ඕන. නීති ආධිපත්‍ය ගැන මහ විශාල විදියට ස්වාධීනත්වය පිළිබඳව එකිනෙකා පිටිපස්සේ කතා කරා. මම ඇහුවා කතා කරනකොට ගරු තලතා අතුකෝරලා මැතිනියට ඔබතුමිය ඉන්නවද කියලා. මගේ කතාව දෙනකොට ඔබතුමිය පැනලා ගිහිල්ලා. ඒක සුදුසු නෑ. එතුමිය චෝදනා කරනකොට මං ඇහුවා මම දැන් පිළිතුරු දෙන්නද පස්සේ පිළිතුරු දෙන්න කියලා. මේ රටේ නීතියේ ස්වාධිපත්‍යයට සහ අධිකරණයේ ක්‍රියාදාමයේ අයුතු ලෙස යොදාගත්තු තවත් යුගයක් තිබුණේ නෑ. ගිය යහපාලන යුගයේ තරම් සංවිධානගත වෙලා ඒක කරේ. මොකද ඒගොල්ල කරේ මුලින්ම FCID කියලා නීති විරෝධී පොලිසියක් හදාගත්තා. ඊට පස්සේ දූෂණ මර්ධන කමිටුවක් කියලා එකක් හදාගත්තා. ඒක හිටියේ දේශපාලන නායකයෝ. ඔවුන් ඒකට දාගත්ත ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න නිලධාරීන්. ඊට පස්සේ ඒක එවිඩන්ස් ටික අරගත්ත මම ඒක රිවيو කරන්න යවන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට. ඔවුන් ඒකේ පංගුකාරයෝ වෙනකොට කොහොමද තමුන්ගේ යුතුයකම ඉෂ්ට කරන්නේ? ඒ එකතු වෙලා ඊට පස්සේ දිනපතා නඩු අහන්න උසාවි හැදුවා. දිනපතා නඩු ආලා උසාවි විහරලා තෝරගෙන නඩු දානවා. මේ ක්‍රමවේදය තුල අනිවාර්යයෙන්ම 99ක් නෙවෙයි 100ක්ම අනිවාර්යයෙන්ම අවසාන වශයෙන් නඩුව අහලා ඉවර වෙනකොට නිදහස් වෙන්නට ඕන. ඒ කාලෙත් මම පළවෙනි නඩුව ඒ අධිකරණයේ තිබුණු දිනපතා අහපු ගාමිණී සෙන්රත් මහත්තයාගේ නඩුව, ඒ නඩුව තිබුණේ ඒ යහපාලන කාලයේමයි. නිදස් කරලා දැම්මා චෝදනා 36 බොරු නඩු. ඒත් එක්කම මෙතන ඉන්නවා අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ෆර්නාන්ඩ් මැතිතුමාට නඩු දැම්මා, නඩු ඇහුවා, සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා. ඒ ක්‍රමවේදය තමයි මේ යන්නේ. ඇයි බොරුවට නඩු පටලලා දැම්මොත්, බොරු වලට අයුතු ලෙස ඒක යොදාගත්තොත් අවසාන වශයෙන් මේක සිද්ධ වෙනවා. ඒක වළක්වන්නට බෑ. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් මේක හරි වැරදි දෙයක්. අපි මම නැවත කියනවා, අධිකරණයේ කාර්යක්ෂමතාවය පිළිබඳව ප්‍රශ්න කරන්න පුළුවන්. කාටවත් බෑ කියන්න බෑ. අධිකරණයත් ජනතා මුදලින් යැපෙන්නේ. ඔවුන් වැඩ කරන පිළිවෙල අහන්න පුළුවන්. නඩු ප්‍රමාණය පිළිබඳව අහන්න පුළුවන්. නඩු ප්‍රමාදය වීම පිළිබඳව අහන්න පුළුවන්. නමුත් කිසිම හේතුවක් නැතුව අධිකරණය නිර්දේ ලෙස විවේචනය කරන එක කිසිසේත්ම අපිට පිළිගන්නට බෑ. This will boomerang on them. ඒ හින්දා එක හරි වැරදි දෙයක්. මොකද ඔවුන්ට ඇවිල්ලා මෙතන කතා කරලා තමන්ගේ ප්‍රකාශය කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. අධිකරණය මොන බාධා අවහිර තිබුණත් අපේ අධිකරණය කාලයක් තිස්සේ ගොඩනගාගත්තු ස්වාධිපත්‍ය ස්වාධීනත්වයක් තියෙනවා. ඒක කවුරුහක්වත් බලෙන් දීපු දෙයක් නෙවෙයි. කීප දෙනෙක් උත්සාහ කරත් අධිකරණය ස්වාධීනත්වය රැකගන්න නම් ටෙලිෆෝන් එකේ ජජසට කතා කරන්න ඕනද? ටෙලිෆෝන් එකේ CID එකේ කතා කරන්න ඕනද? නඩු පිළිබඳව කරුණු කියලන්න ඕනද? ඒ පිළිබඳව නඩුවේ තීන්දුව ඉදිරියට එන්න හදනකොට ඒකට බලපෑම් කිරීම සඳහා වෙබ්සයිට් උපයෝගී කරගන්න ඕනද? ඒක නෙවෙයි අධිකරණයේ ස්වාධීනත්වය. අපි වගකීමෙන් කියනවා, අපි කිසිම දවසක අධිකරණයේ ස්වාධීනත්වයට කිසිම ආකාරයකින් මැදිහත් වෙන්නට පටන් ගන්නෙත් නෑ, බලාපොරොත්තු වෙන්නෙත් නෑ, එම කරලත් නෑ කියන එක වගකීමෙන් කියන්නට ඕනේ. එහා සමානවම ගරු කතානායකතුමනි, අපි එකක් කියන්නට ඕන. මේ කිව්වලුතින් පත් කරපු විනිශ්චයකාරවරුන් ගැන මේ සභාවේ 20 සංශෝධනය සම්මත කරගන්න අවස්ථාවේදී මගෙන් ප්‍රශ්න කරා. මම කිව්වා අපි මේක හදන්නේ අනිවාර්යම සත්භාවයෙන් මිනිස්සුන්ගේ නඩු ඉක්මනට අහලා ඉවර කරන්නට කියන එක. අපි මේකේ අපේ මිනිස්සුන්ගෙන් පැක් කරන්න හදන්නේ නැහැ කියන එක අපි කිව්වා. ඒ සහතිකය ලබා දුන්නු ආකාරයටම ශ්‍රේෂ්ඨාධිකරණයට 6 විනිශ්චයකාරවරු 6 දෙනෙක් අපි පත් කරා. ඒ සියලු දෙනාම එක්කෙනෙක්වත් එළියෙන් නෙවෙයි, අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව උඩට ප්‍රමෝට් කරපු අය. ඊට පස්සේ 14 දෙනෙක් අපි කෝට් ඔෆ් අපීල් එකට පත් කරා. අලුතින් ඇති කරපු වේකන්සි 8, අර උඩින් ප්‍රමෝට් වුණාම ආපු 6. ඒකෙන් 11 දෙනෙක් කරිය ජජස්ලා, 14 11 දෙනෙක් කරිය ජජස්ලා. ඒ පළවෙනි 15 දෙනා අතර කොහේවත් උදේ රළතා අතුකෝරල මහත්මයා, ගරු කල්තා අතුකෝරල මන්ත්‍රීතුමිය ප්‍රකාශ කරා සීජේගේ නියෝගයට පටහැනිව. සීජේකට නියෝග දෙන්න බෑ මේ ශ්‍රේෂ්ඨාධි විනිශ්චයකාරවරු පත් කරන්න. එතුමා දෙන්නේ එතුමාගේ නිර්දේශ කල්පනා කරලා පත් කිරීම කරන්නේ ගරු ජනාධිපතිතුමා. ඒතකොට එතුමාම දෙන දේ පත් කරන්න ඕන නම් ජනාධිපති කෙනෙක් ඕනේ නෑනේ. එහෙනම් ජේසී එකටම පත් කරලා දාන්න පුළුවන්. එතුමාගේ නිර්දේශ අරගෙන ඒව කල්පනා කරලා බලලා 11 දෙනෙක් කරේ ජජස්ලා පත් කරලා තියෙනවා. දෙන්නෙක්ව ඇටර්නි ජෙනරල්ස් ඩිපාර්ට්මන්ට් එකේ ආපු දෙදෙනාව පත් කරලා තියෙනවා. එක්කෙනෙක්ව හිටපු දිසා විනිශ්චයකාරයේ වරේ ඔබතුමන්ලාගේ හිටපු නියෝජ්‍ය මහලේකම්තුමා පයිවට් බායකෙන් පත් කරලා තියෙනවා. කිසිසේත්ම අපි අධිකරණයට බලපෑම් කිරීම සඳහා කිසිම පත් කිරීමක් කරලා නැහැ. එහෙනම් මේක සම්පූර්ණ බොරුවක්. මහා ලොකු බිල් එකක් බව අපාන්න හදනවා. දැන් ඊට පස්සේ දැන් තව මන්ත්‍රීවරයෙක්ගේ උත්තර දෙනකොට නෑ පැනලා දුවනවා. කිව්වා මේ මගේ ජූනියර් කෙනෙක් මොනවද නඩුවට පෙනී හිටියා. මොන අපරාධයක්ද මේක? මම පුරුදු පුහුණු කරපු නීතිඥවරු 100කට වැඩි ඉන්නවා. ඉතින් මම මෙතන අධිකරණ ඇමති වුණ ගමන් ඒ මිනිස්සු ගෙදර හාමතේ ඉන්න කියලාද කියන්නේ? ඒ මිනිස්සු තමන්ගේ රස්සාව කරන්නේ නැද්ද? ඒ මිනිස්සු තමන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැද්ද? මොනවද මේ කතාව? මොකද එක එක්කෙනාගේ බ්‍රීෆ් අරගෙන ඇවිල්ලා මෙතන බාල දේවල් දොඩවන්න සුදුසු නෑ කියලා මම කියනවා මෙතන ඉන්න මන්ත්‍රීවරුන්ට. ඒව හරි නෑ. පොන්නම්බලම් මහත්තයත් ඒ කතාව කිව්වා. මනුෂ්‍ය නායකාර මැතුමත් ඒ කතාව කිව්වා. ඇත්ත වශයෙන්ම මම නඩුවක් තියනවද නැද්ද කියලාවත් මම දන්නේ නෑ. එම නඩුවක් තියනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. කවුරුද පෙනී ඉන්නේ කියලා. එහෙනම් එතන එවැනි තත්වයකට අපිට යන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ විශේෂ කරුණු රාශියක් ඉදිරිපත් කළා. මම මගේ අමාත්‍යංශය හල් ස්ටොප් එකෙන් එළියට අරගෙන යන්නවයි කියලා විශාල මුදලක්. මුලින්ම මම පැහැදිලි කරන්න ඕනට මුදල කීයද කියලා. මුදල 230,236,000 අවුරුදු දෙකකට. ඒකේ විශාලත්වය වර්ගාඩි 35,300 ගානක්. මම ඒකේ ඉන්නේ වර්ගාඩි 1000ක. සම්පූර්ණ අමාත්‍යංශයේ 332 දෙනෙක් ඉන්නවා. අපේ වෙනම ඩිපාර්ට්මන්ට් 10ක් ඉන්නවා. ඉතින් මට එතනින් යන්න උනේ ඇයි? මම කැමතියි එතනින්ද? මම මොකද එතන තමයි මම ඉන්න කැමති. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට 6 දෙනෙක් පත් කරාම, අභියාචනාධිකරණයට 8 දෙනෙක් පත් කරාම අලුතින් උසාවි හදන්නට ඕන. අලුතින් කාර්යාල දෙන්නට ඕන. චේම්බර්ස් දෙන්නට ඕන. ඔවුන්ට අවශ්‍ය කාර්ය නිලධාරීන් දෙන්නට ඕන. ඒ අවස්ථාවේදී අපි විශාල වශයෙන් කල්පනා කරලා බැලුවා කොහෙද මේ ටික දාන්න කියලා. ඒ වෙලාවේදී ගරු අග්‍රවිනිශ්චකාරතුමා මගෙන් ඇහුවා, Honorable Minister, don't misunderstand me. Can you think of moving out? I felt offended at that time. But ඊට පස්සේ කල්පනා කරලා බලනකොට මට කරන්න වෙන දෙයක් නැති හින්දා, මොකද මම උසාවිය අරගෙන කඩලා දෙකට දැම්මොත් සුප්‍රීම උසාවියේ භාගයක් කල්ස්ටොප් එකේ භාගයක් තව කොයි හරි. කෝට් ඔෆ් අපීල් එකේ භාගයක් කල්ස්ටොප් එකේ භාගයක් තව කොයි හරි. අපේ නීතිඥ මහත්වරු මෙහෙටත් යන්න ඕනේ, මෙහෙට අරහෙටත් යන්න ඕන. මහජනතාවත් හැම තැනින්ම යන්නට ඕන. ඉතින් ඒ වෙනුවෙන් කල්පනා කරලා it is a come down. I would love to be in the house top. මම ඒ පිළිබඳව කල්පනා කරලා self sacrifice එකක් හැටියට අපි අමාත්‍යංශයක් හැටියට කල්පනා කරලා තමයි අපි හිතුවේ අපි යන්න ඕන කියලා. හැබැයි අපිට දුරට යන්න බෑ. මොකද මගේ අමාත්‍යංශයේ වැඩ කටයුතු ඔක්කොම තියෙන්නේ හල් ස්ටොප් එකේ. මම අපි වැඩ කළ යන්න ඕනේ ජේසී එකත් එක්ක. අපි වැඩ කරන්න ඕනේ ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එක්ක, උසාවි එක්ක, උසාවි කළමනාකරණයත් එක්ක, ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් එක්ක. මගේ ඩිපාර්ට්මන්ට් රාශියක් තියෙනවා. ඒගොල්ල හැමදාම කටයුතු කරන්නේ ඒ අනිත් ඩිපාර්ට්මන්ට්ුත් එක්ක. මට පුළුවන්ද තව කොහෙද හරි ගිහිල්ලා මුළු පාරටම යයි දවස් ගානේ. එතකොට අවසාන වශයෙන් මේ මිලියන 232 කියන කැලේ මා ලොකු මුදලක් කියලා මේක පෙන්වුවට මට පුළුවන් නම් එක නඩුවක් වේගයෙන් ඉවර කරලා මේ රටේ අධිකරණය පිළිබඳ තියෙන විශ්වාසය ගොඩනගන්න, එක ඉන්වෙස්ට් කෙනෙක් ගෙන්න ගන්න පුළුවන් නම් බිලියන ගානකින් එක දවසින් ඒ ප්‍රතිලාභය ලබන්න ඕනේ. එහෙම නැතුව මේක බලන්න බෑ. මේක හෝලිස්ටිකලි බලන්න ඕනේ. මේ පොඩි පොඩි දේවල් වලින් බලන්න නැතුව මට මොකටද මේක අරගෙන ගිහිල්ලා මම ජීවිත කාලෙම එතන ගිහිල්ලා පදිංචි වෙන්නද? හර්ටිය තාවකාලික වෙනවා යනවා. ඒ හින්දා ඉතාමත් මම පැහැදිලිව කියන්නට ඕනේ, සත්භාවයෙන් අපි කරේ. සත්භාවයෙන් කරේ. ඒ සත්භාවයෙන් කරපු දේවල් අනවශ්‍ය නැත නිර්දය ලෙස විවේචනය කරලා මොනවාද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? එම නිසා අපි දැන් කල්පනා කරලා බලනවා, මම අවශ්‍ය නම් එතනට මට යන්න අවශ්‍ය නැත්නම් මම එතනින්දගෙන උසාවිය යවන්න වෙන කොට ඇරි. ඒකද ඔබතුමන්ලට ඕන නම් අපි ඒක කරන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒ නිර්දය ලෙස බොරු විවේචන කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ඊට පස්සේ ඉතාමත්ම වැදගත් දිගින් දිගටම කිව්වා පහුගිය කාලයේ වුන් කරපු ආකාරය ගැන, සහ ගරු හිටපු අග්‍රවිනිශ්චකාරතුමිය ඉවත් කිරීම පිළිබඳ. හිටපු අග්‍රවිනිශ්චකාරතුමිය ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ඉවත් කිරීමේදී දෝෂාභියෝගයක් ගෙනල්ලා දැනට තියෙන ක්‍රමවේදය හරි. ඒ ක්‍රමවේදය අනුව කරලා තියෙනවා. ඒ ක්‍රමවේදය හරිද නැද්ද කියන එක පිළිබඳ විවාදාත්මකයි. මමත් හිතනවා රජස්ට්‍රට ඊට වඩා වෙන ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න ඕන. නමුත් තිබුණු ක්‍රමවේදය අනුව තමයි කරේ. ඊට සාපේක්ෂව මේගොල්ලෝ මොනවද කරේ? දැන් කියනවා two rights won't wrong, two wrongs won't make a right කිය ඉන්න කතා කරන අය ඉංග්‍රීසියෙන්. මේගොල්ලෝ මොනවද කරේ? එක දවසෙන් මොහාන් පීරිස් මහත්තයව ලියුමක් ලියලා ගෙදර යවුවා. කොහමද එහෙම කරන්නේ? මොන රටේද ඒක නීතිය? යවලා අර දෝෂාභියෝගය කරපු විනිශ්චකාරතුමියව නැවත වාඩි කරවලා ගෙදර යවුවා. ප්‍රශ්නයක් නැහැ. අපි එතුමියත් කිසිම අමනාපයක් නැහැ. නමුත් මොකක්ද ඒ ක්‍රමවේදය? ඒ වනි කේවල් කරන්න පුළුවන්ද? ඒතිය පිළිබඳව කතා කරන්න මේගොල්ලන්ට තියෙන අයිතිය මොකද්ද? ඒකෙන් අදහස් කරන්නේ අපි ඒ තැනට යනවායි කියලා. ඒකක් කියන්නට ඕන, අපි යම් කිසි නීතියක් ගේනවනම්, නම් උසාවි ගේනවනම් මිනිස්සු ටාගට් කරලා ඔවුන්ට කරදර කරන්න ගේන්නේ නැහැ. අපි ගේන්නේ මේ රටේ අධිකරණ පාත්‍රතාවය වැඩි කරන්න, කාර්යක්ෂමතාවය දිනු කරන්න, සාමාන්‍ය මිනිහට උදව්වක් කරන්න මිසක වෙනත් දේවල් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ කියන එක අපි නැවත නැවත කියන්නට ඕන. ඊට පස්සේ දිගින් දිගටම කිසිම තේරුමක් නැතුව යම් යම් චෝදනා කරලා මේ අවස්ථාවේදී අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව. ඒක හරිනේ. ඒ අධිකරණයේ ස්වාධීනත්වය රැකගත යුත්තේ ඔබ වෙනුවෙන් හෝ මං වෙනුවෙන් නෙවෙයි, මේ රටේ ජනතාව වෙනුවෙන්. අපේ රටේ කුළුණු තුනක් තියෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය. මේ එක කුළුණක් හරි කඩා වැටුනොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයම විනාශ වෙනවා. ඒක අපි දැනගන්නට ඕනේ. ඒ හින්දා උඩ බලාගෙන කෑ කෙල ගසන්නට එපා කියලා මම කියන්නට ඕන. ගරු කථානායකතුමනි, ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ නීතිය පාලනය ස්ථාපිත කිරීම සඳහා කුළුණු තුනක් ස්ථාපිත වෙලා තියෙනවා. ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය ජනතාව අතර නීති ආධිපත්‍ය සුරකීම සඳහා සියලු දෙනා නීති ඉදිරියේ එක හා සමාන බව පොතට පතට හෝ ව්‍යවස්ථාවට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව භූමියේ ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇත්තේ එකී එක් කුලණක හිමිකාරත්වයේ දරන අධිකරණයේ බව නොකියාම බෑ. එසේනම් ශක්තිමත් ඵලදායී හා කාර්යක්ෂම මෙන්ම ස්වාධීන අධිකරණයක පැවැත්මක් අතිශය වැදගත් වේ. අධිකරණයේ ස්වාධීනත්වයේ එක් වැදගත් කරුණක් පමණි. අධිකරණයේ ස්වාධීන නොවන්නේ නම් මේ අධිකරණයේ කිසිදු සැටක් වන්නේ නැහැ. අධිකරණයේ ස්වාධීන විය යුතුය ඇත. ඒ සඳහා අපගේ අධිකරණ පද්ධතිය සතවර්ෂ ගණනාවක් තිස්සේ මහ විශාල හා දැවැන්ත පරිත්‍යාගයන් අරගලයන් කොට අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා කටයුතු කොට ඇත. එකී අරගලයේ ඉදිරියටත් නොනැසී පවතිනු ඇත. මෙරට නීතියේ පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම සඳහා සියලු බාධක මැද විවිධ අරගල මැද නිර්ධන විවේචන මැද සමස්තයක් වශයෙන් ගත් කළ අපේ අධිකරණ ඉන්ද්‍රක්‍රීලයක් ලෙස නැගී සිටිනු ඇතයි මගේ අපේක්ෂාවයි විශ්වාසයයි. ඒ අධිකරණයේ වගකීමයි. එම නිසා අධිකරණයට අපහාස කිරීම හෝ අධිකරණයට හේතු රහිතව පදනම් විරහිතව විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා කැපවුව සිටනායි කියනු ලබන පුද්ගලයන් කරනු ලබන ප්‍රකාශ උඩබලා කෙළ ගැසීමක් වනු ඇත. But there is a difference between asking for accountability and disparaging the judiciary. Accountability, yes. Judiciary is also accountable just like anyone else. But disparaging the judiciary is not the right thing to do. කෙසේ වෙතත් අධිකරණයේ ස්වාධීන වීම පමණක් ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය අද සමාජය තුළ විශේෂයෙන් මතුව තිබෙනවා. ඔබේ දරුවාගේ භාරකාරත්ව නඩුව විසඳා ගැනීම සඳහා වසර 5කට වඩා වැඩි කාලයක් ගත වේ නම් ඔබේ ඉඩම් නඩුව විසඳීමට අවුරුදු 10යි 15යි අතර කාලයක් ගත වෙනවා නම් ඔබේ දිස්කසාද නඩුව විසඳීම සඳහා වසර 10ක කාලයක් ගත වේ නම් ඔබේ ව්‍යාපාරයේ මතුව ගැටලුව විසඳා ගැනීමට අවුරුදු 10කට වඩා ගත වේ නම් අවසානයේ ලැබෙන තීන්දුව ස්වාධීන වීමෙන් පමණක් එම තීන්දුව ඵලදායී තීන්දුවක් නොවේ. ගරු කතානායකතුමනි, මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාස දෙක කාලයක් තුළ විසඳා ගොතු ඇති බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී තිබුණද ඇතැම් මූලික අයිතිවාසිකම් නඩු විසඳීම සඳහා බොහෝ අවස්ථාවලදී වසර 5කට වැඩි කාලයක් ගතවන බව ප්‍රායෝගිකව අපි දැනගත යුතු අතර ඇතැම් විට එය වසර 10ක් පමණ ගත වේ. මෙයින් සමාජයට වන බලපෑම අතිශයින්ම පීඩාකාරී. ගරු කතානායකතුමනි, නිදසුනක් ලෙස 2014 වර්ෂයේදී රාජ්‍ය සේවයේ ගණකාධිකාරවරුන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙස්සමක නිකුත් කළ අතුරු නියෝගයක් තිබියදී එම නඩුව දිගින් දිගටම වසර ගණනාවක් ප්‍රමාද වීම හේතු කොටගෙන සම්පූර්ණ රාජ්‍ය සේවයෙන්ම අද accountantsලා පත් කරගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. acting accountantsලා තමයි ඉන්නේ. දැන් මේක විසඳන්නට ඕන. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව මහාධිකරණයේ පමණක් නඩුවක් විසඳීමට අවුරුදු 9 මාර්ග කාලයක් ගත වන බවට සොයාගෙන තියෙනවා. අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාවලියද සැලකූ විට සම්පූර්ණයෙන්ම නඩුවක් විසඳීමට යන කාලය පිළිබඳව ඔබට අලුතින් කියනට අවශ්‍ය නොවේ. ලෝක බැංකුවේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ගතවන කාලය පිළිබඳ දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 189කින් 165 වන ස්ථානයේ පසුවන අතර දකුණු ආසියාවේ කලාපයේ රටවල් 8 අතරින් 5 වන ස්ථානයේ පසු වෙනවා. ලෝක බැංකුවේ Doing Business Index දර්ශකයට අනුව 2018 වර්ෂයේ අපි 111 වන ස්ථානයේ පසු වෙනවා. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ අපේ අධිකරණ පද්ධතියේ පාත්‍රතාවය, යුහුසුළු භාවය, කාර්යක්ෂමතාවය පිළිබඳව කිසිවෙකුට ආඩම්බර විරිය නොහැකි බවයි. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව අපි සියලු දෙනාම ලැජ්ජාවට පත් විය යුතුයි. මෙම ක්‍රමයේ කොටස්කාරයන් වන අපි අධිකරණය, අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව හා සමස්ත නීතිඥ ප්‍රජාවන් අපි සියලු දෙනාටම පොදුවේ මෙම තත්ත්වයේ වගකීම බාරගත යුතුව ඇත. This is a collective failure of all stakeholders. No point of living in denial. No point in engaging in blame game. We have to take the initiative right now. Here and now it is our areas and spheres. Move out of the comfort zone. Believe that we can do it and change it for better. To do that, we need to have complete paradigm shift. පරිගණක දෘඩුකාංග හා මුදුකාංග යන දෙකම වැදගත් වන අතර මුදුකාංගය වඩා වැදගත් වන අපි සියලු දෙනාම දන්නවා. පරිගණක එක රටක් සංවර්ධනය කිරීමට අවශ්‍ය නම්, රටට ආයෝජ්‍යකම් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්, රට කලාපයේ ආයෝජන තෝතැන්නක් විය යුතු නම්, මහමාර්ග, විදුලිය, ගමනාගමනය, බලශක්තිය ඇතුළු යටිතල පහසුකම් සකස් කරනවා හා සමානවම ඕ ඊට වඩා වැදගත් ලෙස කාර්යක්ෂම කඩිනම් ඵලදායි යුක්තිය පසුබිම් මේ ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු අතර එය සමාජ ස්තරයන් පුරා දිව යන රන් රේඛාවක් බවට වටහා ගත යුතු ඇත. පරිගණකයකින් නිසි ප්‍රයෝජන ගැනීම සඳහා මෘදුකාංගවලට ආයෝජනය කිරීම කෙතරම් වැදගත් වන්නේද රටක සංවර්ධනය කිරීම සඳහා නීතියේ පාලනය ඇති කිරීම සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා අධිකරණයේ පාත්‍රතාවය හා කාර්යක්ෂමතාවයේ වෙනුවෙන් ආයෝජනය කිරීම අතිශය වැදගත් වන අතර එවන් ආයෝජනයේ ප්‍රතිඵල නෙලාගත් රටවල් රාශියක් අපි කලාපයේ මෙන්ම ආසියාවේද දැකගත හැකිය. එය තවදුරටත් ඉඩම් නඩු පිළිබඳ ප්‍රශ්නයක් නොවේ මේ රටේ කාර්යක්ෂමතාවයටත් රටේ අභිමානයටත් ඍජුව බලපාන බව අපි වටහා ගත යුතුව ඇත. තවදුරටත් ජනතාව පීඩාවට පත්වීමට ඉඩ දිය නොහැක. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයා දීම සඳහා කටයුතු කිරීම අප සමගයේ වගකීමකි. එකිනෙකා විසින් එකිනෙකාට ඇඟිල්ල දිකු කිරීමකින් තොරව දැඩි කැපවීමකින් යුතුව මෙම ක්‍රමය වෙනස් කිරීම සඳහා කටයුතු කළ යුතු ඇත. තවදුරටත් මෙම ප්‍රමාද කළ නොහැක. මෑතකදී විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙකු මගෙන් අසන ලද ප්‍රශ්නයකට අධිකරණ සේවා කොමිසම විසින් මා වෙත ලබා දුන් තොරතුරුවලට අනුව අපේ දිසා අධිකරණවල පමණක් පවතින නඩුවලින් නොවිසඳුණු නඩු 231,506ක් දිසා අධිකරණවල නොවිසඳා තියෙනවා බව දැනගත්තා. වසර 5යි 10යි අතර නඩු තියෙනවා 20,000ක්. වසර 10යි 15යි අතර නඩු තියෙනවා 8,947ක්. වසර 15යි 20යි අතර නඩු තියෙනවා 3,420ක්. වසර 20කට වඩා පැරණි නඩු තියෙනවා 4,620ක්. ඒක මේ උසාවියේ විතරයි. ඊට පස්සේ ඕක යන්නට ඕන උතනින් විසඳුනාට පස්සේ මහාධිකරණයට ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට කවදද මේක විසඳගන්නේ? මේකට අවුරුදු 70ක් තිස්සේ අපි සියලු දෙනාම වග කියන්නට ඕන. ඒක අපි is a collective failure. We must take the blame on that. මේ දිස්ත්‍රික් අධිකරණයේ පමණක් තත්ත්වය වේ. ඉන්පසුව නඩු පිළිබඳව පළාත්පද මහාධිකරණයේද විසඳාගත යුතුය. මේ මොනතරම් ඛේදනීය තත්ත්වයක්ද යන්න පිළිබඳව තවත් සාක්ෂි අවශ්‍ය නොවේ. ඒ අනුව මෙන ඛේදවාචකෙන් අපේ රටේ ජනතාව මුදාගෙන දියුණු රටවල මෙන් ක්‍රියාකාරී වැඩදායි ඵලදායි කඩිනම් අධිකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමේ වගකීම අපි බාරගෙන තියෙනවා. එතකොට ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. පොඩි ප්‍රමාණයක් ආයෝජනය කරන්න ඕන. ඒකෙන් ලැබෙන ප්‍රමාණය බලන්න. ඒකට බලාගෙන ඉඳලා දුෂ සහගත ලෙස රුපියලයි 2යි ගණන් කර මේව කරන්නට බෑ. ඉඳා ඒ ආයෝජනය කරාම ඒක ප්‍රතිලාභ ලැබෙනකොට ඒක ලැබෙන්නේ අතිවිශාල ප්‍රමාණයකින් රට දියුණු වෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුකරුවන්ගේ අධිකරණ සංඛ්‍යාවේ විශාල අඩුපාඩුවක් තිබෙන බවට අපිට හඳුනාගෙන තිබෙනවා. ලෝකයේ සමහර දියුණු රටවල්වල පුද්ගලයන් මිලියනයකට විනිසුරුවන් 200ක් පමණ සිටින විට තායිලන්තයේ මැලේසියාව වැනි රටවල්වල පුද්ගලයන් මිලියනයකට විනිසුරුවන් 60ක් 68ක් අතර ප්‍රමාණයක් සිටිනවා. එහෙත් අපේ රටේ පුද්ගලයන් මිලියනයකට සිටින්නේ විනිසුරුවන් 15ක් පමණි. එම ප්‍රමාණය අප විසින් කඩනමින් වෙනස් කළ විවත අවම වශයෙන් දෙගුණයක් කොට එනම් මිලියනයකට විනිසුරුවන් 30 දෙනෙක් පමණක්වත් අපි තෝරාපත් කරගත යුතු. ඒ සඳහා අප විසින් මේ වන විටත් යුහුසුලුව ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මෑතකදී සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මම ප්‍රකාශ කර ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය හා අභ්‍යාචනාධිකරණයේ විනිශ්චකාරවරුන් ප්‍රමාණය අපි වැඩි කරලා තියෙනවා. ලංකාවේ පවතින අධිකරණ ප්‍රමාණයේ මධිකමද අධිකරණය තුළ පවතින යටිතල පහසුකම් පිළිබඳ ගැටලුවද විසඳීම සඳහා සහ විනිශ්චකාරවරුන්ගේ නිල නිවාස පහසුකම් නීතිඥ ප්‍රජාවට තිබෙන ගැටලු අධිකරණවල තිබෙන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අප විසින් වෙනම කමිටුවක් පත් කර තිබෙනවා. ලංකාවේ අධිකරණ ශ්‍රේෂ්ඨයේ තිබෙන යටිපාල පහසුකම් පිළිබඳව ගැටලු විසඳීම සඳහා ඔවුන් විසින් යුහුසුලුව කටයුතු කරමින් සිටිනවා. ගරු තලතා අතුකෝරල මැතිනිය ප්‍රකාශ කරා හවුස් ඔෆ් ජස්ටිස් ගැන. හවුස් ඔෆ් ජස්ටිස් එකක් ගැන නිකන් කන්සෙප්ට් එකක් විතරක් හදලා තියෙනවා. සත පහක්වත් මුදල් වෙන් කරන්නේ නැතුව බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා. ආයෝජකයෝ ඇවිල්ලා උසාවි වලට ආයෝජනය කරයි කියලා. උසාවි වලට මිනිස්සු ඇවිල්ලා ආයෝජනය කරනවද? මොනව බලාගෙන ආයෝජනය කරන්නද? බිස්නස් කරන්නද? එහෙනම් මේ සම්පූර්ණ මොඩල් එකක් එක. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අපි මේ කැබිනට් එකට කරුණු ඉදිරිපත් කරලා කැබිනට් එකෙන් දැන් මුදල් වෙන් කරලා තියෙනවා අධිකරණ පියස හදන්න. ඒ අධිකරණ පියස හැදුවම අපිට ක්‍රමක්‍රමයෙන් අපි සම්පූර්ණ හල්ස්ටොප් එකම ට්‍රාන්ස්ෆෝම් කරනවා වෙනම තැනකට. එතනදී අති විශාල මහල් කුළුණු හතරක් අපි හදනවා. මහේස්ත්‍රාත් අධිකරණ විතරක් 14ක් එතන තියෙනවා. කෝට් ඔෆ් අපීල් එක සම්පූර්ණයෙන්ම මිනිස්ට්‍රියකට දීලා මිනිස්ට්‍රියක එතනට හැදෙනවා. ඒ කාලය තුල තමයි අපි මෙතන ඉන්න හැදුවේ. ජජස්ලට වෙනම අපාර්ට්මන්ට්ස් හදනවා. ඒ සම්පූර්ණ ක්‍රමය තුලම හදලා ඒ බිලියන 15ක ආයෝජනයක්. ඒ හින්දා තමයි ගරු අගමැතිතුමාගේ කතාවේදී අයවැය කතාවෙන් අපිට තවත් බිලියන 20ක මුදලක් මේ රජයේ විසින් ලබා දුන්නයි කියන එක මම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා මේ අධිකරණය දියුණු කිරීම සඳහා. මේ නිසා මේ කාලය ගත වීම හේතු කොටගෙන මම දිගින් දිගටම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ සියලු කරුණු මෙතන පැහැදිලිවම තියෙනවා ගරු කතානායකතුමනි. මේ නිසා මගේ කතාව මම සභාගත කරනවා. නමුත් මේ වෙලාවේදී මුලින්ම මම නැවත වතාවක් අනිවාර්යයෙන්ම මගේ කෘතඥතාවයේ හා ස්තුතිය පුද කරන්නට ඕන කැබිනට් මණ්ඩලයට ගරු ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට විශේෂයෙන්ම අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා දීලා මේ අධිකරණයේ විශාල වෙනසක් කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමට අපිට උදව් කිරීම පිළිබඳව. ඒත් එය හා සමානවම ගරු කතානායකතුමනි, අද පක්ෂ විපක්ෂව අදහස් දක්වූ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. එය හා සමානවම අපේ හිටපු ගරු රාජ්‍ය ඇමතිතුමිය ෆනාන්ඩ පුල්ලේ මැතිනියටත්, අපේ අභිනව රාජ්‍ය ඇමතිතුමා ගරු රත්තත්තේ ලොහාන් රත්තත්තේ මැතිතුමාටත් මම ස්තුති කරනවා. තාමත්ම කැපවීමෙන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන එක. මේ සමහර විපක්ෂය අය බලාගෙන ඉන්නකොට සහ ඔවුන්ගේ අදහස් බලාගෙන ඉන්නකොට හරියට අපේ කැබිනට් එක ඇතුළට ගිහිල්ලා මේ මහරේ වැඩි තිබ්බ වගේ කියන්න හදන්නේ. මේ සිද්ධ වෙන දේවල් මේක පාලනය කරගන්නට ඕන. කවුරුවක්වත් කාවවත් අපිට ආරක්ෂා කරන්න අවශ්‍යතාවකුත් නැහැ, වැදගත්කමකුත් නැහැ. ඒ හා සමානවම ගරු මැතිතුමනි, මම ගරු කතානායකතුමනි, අපි අලුතින් නීති හදන්න දැනටමත් මේ කාලේ මාස 4ක තුල නීති විතරක් 23ක් සංශෝධනය කිරීම සඳහා කැබිනට් එකට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා තියෙනවා. වෙනම කමිටු දාලා මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක යනවා. උපදේශක සභා 12ක් දාලා තියෙනවා අලුතින් නීති. රෙන්ට් ලෝ එක, සහාධිපත්‍ය නීතිය, සෝෂල් මීඩියා නීතිය, you name it, we have already started the work on that. අපිත් එක්ක ස්වාධීනව සහ ස්වච්ඡාවෙන් නීතිඥවරු හා විනිශ්චකාරවරු 200ක් පමණ ඔවුන්ගේ කාලය වියදම් කරලා වැඩ කරගෙන ඉන්නවා මේ වෙලාවේදී මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා. ඒ සඳහා දායක වූ සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරන්නට ඕනේ. සහ අපේ ලේකම්තුමාට, ගරු අපිත් එක්ක වැඩ කරන අධිකරණ සේවා කොමිෂන් සභාවට, වුණත් අපිත් එක්ක ඉතාමත්ම කැපවීමෙන් වෙනසක් කිරීම සඳහා බලාපොරොත්තුෙන් වැඩ කරගෙන යනවා. ඒ හා සමානවම ගරු නීතිපතිතුමාට හා නීතිපති දෙපාර්තමේන්තුවට ඇතුළු මාගේ යටතේ තියෙන සියලුම අමාත්‍යංශවලට, විශේෂයෙන්ම 20 වන සංශෝධනය සඳහා අපිට තව විශාල වැඩ කොටසක් කරපු ලීගල් ඩ්‍රාෆ්ට්මන් දෙපාර්තමේන්තුව ඇතුළු ඒ සියලුම අංශවලට මගේ ස්තුතිය පුද කරන අතර මේ සඳහා සහභාගී වූ සියලු දෙනාටම ස්තුතිය පුද කරමි. මම සාතුනවා, බොහොම ස්තුතියි.
මාත්‍යංශය ශීර්ෂංක 110 කාරක සභා එකඟද? ශීර්ෂංක 205 කාරක සභා එකඟද? ශීර්ෂංක 228 කාරක සභා එකඟද? ශීර්ෂංක 229 කාරක සභා එකඟද? ශීර්ෂංක 230 කාරක සභා එකඟද? ශීර්ෂංක 231 කාරක සභා එකඟද? ශීර්ෂංක 233 කාරක සභා එකඟද? ශීර්ෂංක 234 කාරක සභා එකඟද? ශීර්ෂංක 235 කාරක සභා එකඟද? බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂංක 418 කාරක සභා එකඟද? ශීර්ෂංක 232 කාරක සභා එකඟද? ශීර්ෂංක 326 කාරක සභා එකඟද? කම්කරු අමාත්‍යාංශයේ ශීර්ෂංක 193 කාරක සභා එකඟද? ශීර්ෂංක 221 කාරක සභා එකඟද? විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ විවිධාංගකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂංක 412 කාරක සභා එකඟද? පාර්ලිමේන්තු යළි රැස්වේ. ශීර්ෂංක 110, 193, 205, 221, ශීර්ෂංක 228 සිට 235 දක්වාද, ශීර්ෂංක 326, 412 සහ 418 සංශෝධන රහිතව කාරක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. කල්තැබීම.
ගරු කතානායකතුමනි, මම කල්තැබීම යෝජනා කරන්න මත්තෙන් ඉතාම ඕනෑකමෙන් හා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමති හෙට දිනේ අයවැලේඛනයේ ඡන්දවීම සීම 5ට තිබෙන්නේ. ඒ නිසා අයවැලේඛනයේ අවසාන අවස්ථාවේ ඡන්දවීම සීමේදී වේලාව වෙනසක් නොකර කිරීමට ගරු මුදල් ඇමැතිතුමා අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගෙන් හා සභාවෙන් ඉල්ලා සිටිනවා ඒ අනුව අපි ඒ කටයුතු ඉටු කරමු කියනට. එසේ කියමින් 10 වැනිදා පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තුව කල්තබන ලෙස ඉල්ලා සිටිනවා.
ඒ අනුව දෙසැම්බර් මාස 10 වන දින පෙරවරු 9:30ට ටෙක් සභාව කල්තබන දෙවි.